ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් 10/11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පාඩම ඔබ වෙත ගෙන එන්නට. පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ SJM ධනපාල ගුරුපියාණන්.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයේ ගිණුම් කරන කොටසට අදාළව අප හමුවන මේ තුන්වෙනි දවසේ ඔබ සියලු දෙනාටම සුබ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අපේ පාඩම ආරම්භ කරමු. එතකොට මේ වෙනකොට අපි පසුගිය පාඩම් දෙකේදී මේ ගිණුම් කරන කියන්නේ මොකක්ද, ඒකේ වැදගත්කම මොකක්ද, ඒ වගේම විවිධ ගිණුම් වර්ග මොනවාද කියන එක සාකච්ඡා කරා. ඒ අනුව ඒ නියමිත අභ්‍යාසය ඔබ කරන්නට ඇතේ කියලා අපි හිතනවා. ඒ වගේම මේ පාඩමට සම්බන්ධ වන හැම දිනයකම 10 සහ 11 ශ්‍රේණිවල දරුවන් ඒ පොත් දෙකම ඒ පිළපොත් දෙකම තියාගෙන සම්බන්ධ වෙනවා නම් ඒක ඉතාමත් ඔබට පහසුයි. ඒ කියන එකත් මතක් කරනවා. ඒ අනුව අද දවසේ අපි 10 ශ්‍රේණියේ පිළපොතේ 65 වන පිටුව ඔබ පෙරලා ගන්න. 65 වන පිටුව එතනදී අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය දවසේ අපි මතක් කරා විවිධ ගිණුම් වර්ග මතක් කරා. ගිණුම් වර්ග පහක්. ඒකෙන් අපි එක ගිණුම් වර්ගයක් සාකච්ඡා කරා, හිමිකම. ඒතර හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයක අයිතිකරු සතුවන සම්පත් ප්‍රමාණය කියලා අපි මතක් කරා. ඒතර ඒ අනුව අද දවසේ අපි බලමු ව්‍යාපාරයක හිමිකම වෙනස් වන අවස්ථා මොනවාද, ව්‍යාපාරයක හිමිකම වෙනස් වන අවස්ථා මොනවාද කියන එක තමයි අපි අද විශේෂයෙන් බලන්න වෙන්නේ. එතකොට ඒ අනුව පළවෙනි එක තමයි අමතර ප්‍රාග්ධනයේදී, කියන්නේ හිමිකරුවා විසින් ව්‍යාපාරයක අයිතිකරුවා විසින් තමන් යෙදූ ප්‍රාග්ධනයට අමතරව නැවත ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යොදවනවා නම් එකට අපි කියනවා අමතර ප්‍රාග්ධනය යෙදීම. ඒතර අමතර ප්‍රාග්ධනය යෙදූ විට ඒ තමන්ගේ හිමිකම වැඩි වීමට ඒක හේතුවක් වෙනවා. ඒ වගේම දෙවෙනි එක බලන්න, ගැනිලි කියලා එකක් තියෙනවා. ඉතින් දරුවනේ මේ හොඳට මේක මතක තියාගන්නට උනේ ගැනුම් සහ ගැනිලි කියන්නේ දෙකක්. සමහර දරුවන් මේ ගැනිලි ගැනුම් කියන එක හරියට අවබෝධ කරගන්නේ නැහැ. සමි ගැනිලි කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු විසින් තමන්ගේ පරිහරණය සඳහා ව්‍යාපාරයේ සතු සම්පත් යොදා ගැනීම. එතකොට මේක ගැනුම් ව්‍යාපාරයේට ලබාගත් තුග වශයෙන් තියෙන බහණ්ඩ ගත්තොත් අපි ඒකට කියන බහණ්ඩ ගැනිලි. ව්‍යාපාරයේ මුදල් යම් විදිහකින් අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජන සඳහා ලබා ගත්තොත් ඒකට අපි කියනවා මුදල් ගැනිලි. ඒක බහාණ්ඩ ගැනිලි හෝ මුදල් ගැනිලි යන මේ දෙකම නිසා හිමිකම අඩු වෙන්නට බලපානවා. ඊළඟ බලන්න, ව්‍යාපාරයේ කිසියම් ආදායමක් ලැබුවොත් අපි පහුගිය දවස්වල සාකච්ඡා කරා ආදායම් කියන්නේ මොනවද, විවිධ ස්වරූපයෙන් ව්‍යාපාරික ප්‍රධාන ආදායම තමයි විකුණුම්. ඒ කුමන ස්වරූපේ ආදායමක් ලැබුවත් ඒකින් වියදම් අඩු කළායින් පස්සේ මේ ලාභය නිසා, ව්‍යාපාරයේ ලබන ඕනෑම ලාභයක් නිසා හිමිකම වැඩි වෙනවා. මේ ගැළපීමට පෙර නිසා මෙතන ආදායම ලැබීම, ආදායමක් ලැබුණු විට ව්‍යාපාරයේ හිමිකම, ව්‍යාපාරිකයාගේ හිමිකම වැඩි වෙනවා. ඊට පස්සේ වියදම්. එනම් ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා නම් වියදම් නිසා හිමිකම අඩු වෙන්නට ඕනේ. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. දැන් බලන්න මේ පහතින් දීලා තිනා නිදසුණක්. මෙතන තිනවා බිනුරුගේ ව්‍යාපාරයේ කිසියම් වර්ෂයකට අදාළව තොරතුරු ටිකක් දීලා තිනවා. එතකොට මේ බලන්න ආරම්භක ප්‍රාග්ධනය 358,500ක්. 358,500ක්. එතකොට ඒ වර්ෂයේ වියදම 128,300ක්. වර්ෂයේ ආදායම 254,620ක්. එතකොට ජූනි 30 වෙනි දින අයිතිකරු යදෝ මුදල් රුපියල් 75,000ක්. දැන් මෙන්න මේ දීලා තියෙන තොරතුරු ටික ආශ්‍රයෙන් එම වර්ෂයේ දෙසැම්බර් 31 වෙනි දිනට අයිතිකරුගේ හිමිකම ගණනය කරන ආකාරය තමයි පහතින් පෙන්නා තියෙන්නේ. එතකොට කොහොමද අපි ගන්නෙ? කියන වර්ෂයේ මුල එනම් ජනවාරි 1 වෙනිදා ඔහු යෙදූ ප්‍රාග්ධනය 358,500යි. අපි එන මොකද කරන්න ඕනේ? ආදායම එකතු කරනවා. කියන්නේ 254,620ක් එකතු කරනවා. ඒ වගේම ඔහු යොදලා තියෙන අතිරේක ප්‍රාග්ධනය රුපියල් 75,000ක් එකතු කරනවා. ඊට පස්සේ බලන්න මේ තුනේම එකතුව රුපියල් 688,120ක් වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඒ වර්ෂයේ අදාළ වියදම් ප්‍රමාණය අඩු කරනවා. 128,300ක් අඩු කරායින් පස්සේ අපිට ලැබෙනවා දෙසැම්බර් මාසේ 31 වෙනිදාට ඔහුගේ හිමිකම ව්‍යාපාරයේ 559,820ක්. 559,820ක්. එතකොට ඊට පස්සේ විශේෂයෙන්ම ඔබ මතක තියාගන්නට ඕනේ මේක ගණන් හැදීමක්. يعني අහගෙන ඉඳලා කරන්න පුළුවන් එකක් නෙවෙයි දුවේ පුතේ. ඒ නිසා විශේෂයෙන්ම මේ අභ්‍යාසවල නියලීම තුලින්ම ඔබ මේක අවබෝධ කරගන්න ඕන එකක්. ඊට පස්සේ බලන්න ක්‍රියාකාරකම්. පළවෙනි ක්‍රියාකාරකම වගුවක් ලබලා දීලා තියෙනවා. ජයන්තගේ ව්‍යාපාරයේ අප්‍රේල් මාසයේ සිදු වූ ගණදෙනු ගිණුම් කරන සමීකරණයට බලපෑ ඇති ආකාරය පහත දැක්වේ. එතකොට දැන් මේ වත්කම් කියන්නේ මේ ව්‍යාපාරට අදාළව වත්කම් සමන්විත වෙන්නේ මෝටර් රථ, භාණ්ඩ තොගය, ණය ගැතියෝ සහ මුදල්. මෙන්න මේ කියන කාණ්ඩ හතරෙන් තමයි වත්කම් සමන්විත වෙන්නේ. එතකොට ගිණුම් කරන සමීකරණයට අනුව හිමිකම ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට හිමිකම ධන වගකීම්. එතකොට මෙතන අපිට දීලා තියෙන්නේ වගකීම ණය හිමියන්ගෙන් පමණක් සමන්විත වෙන බව. ඒ දෙන ලද කරුණු සැලකිල්ලට ගෙන තමයි අපි සමීකරණේ කොටස් කරගන්නට ඕනේ. එතකොට බලන්න 4:1 මෝටර රථ, කියන වත්කම් පැත්තෙන් මෝටර රථ රුපියල් 105ක්. ඊට පස්සේ භාණ්ඩ තොගය වශයෙන් රුපියල් 102ක්. ඊට ණය ගැතියෝ කියන එකේ ශේෂයක් තිබිලා නැහැ. මුදල් රුපියල් 102ක් තියෙනවා. එතකොට හිමිකම පැත්තේ රුපියල් 107කුත් ණය හිමියෝ 102කුත් ආරම්භක ශේෂය හැටියට තියෙනවා. එතකොට දැන් හැම විලාවෙම මේ සමීකරණේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ දරුවනි. එතකොට මෝටර රථ 105යි, භාණ්ඩ තොගය 102යි, එතකොට 107යි. දැන් මුදල් 102යි, 109යි. ඔන්න වත්කම් පැත්ත. එතකොට හිමිකම් පැත්තේ හිමිකම අයිතිකරුගේ හිමිකම රුපියල් 107යි, ණය හිමියෝ 102යි, 109යි. ඒක ගිණුම් කරන සමීකරණය ආරම්භක දින අප්‍රේල් මාස 1 වෙනි දින වෙනකොට සමානව තියෙනවා. ඊට පස්සේ මේ ගණදෙනු ටිකක් අපිට දීලා තියෙනවා. මේ ගණදෙනු මෙන්න මේ මේ මේම වටිනාකම් වෙනස් වෙන ආකාරය දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මාසයේ තුලදී අයිතිකරු මුදල් ගැනීම කිසිවක් කර නොමැත. මුදල් ගැනීම කිසිවක් කර නොමැත. අපිට දැන් අපෙන් අහන්නේ මොකක්ද? එක් එක් දිනේ සිදු වී ඇති ගනුදෙනු අගයන් සහිතව ලියන්න. එතකොට ගිනුම් කරන සමීකරණේ තියෙන අවබෝධයත් එක්ක මේ සිදු වෙලා තියෙන ගනුදෙනු මොනවාද කියලා ඉවරලා ඔබට අවබෝධයෙන් ඒක ලියා ගන්න පුළුවන් නම් අපි මේ ගිනුම් කරන සමීකරණට අදාළ මේ පාඩමේ යම් අවබෝධයක් ඔබ ලැබුවා වෙනවා. දැන් දරුවනේ බලන්න 4 3 දින මුදල් ධන කියලා රුපියල් ලක්ෂ 3කුත් හිමිකම ධන කියලා රුපියල් ලක්ෂ 3කුත් තියෙනවා. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 3ක මුදලක් ලැබිලා තියෙනවා. එම නිසා ව්‍යාපාරයේ වත්කම මුදල් වත්කම ලක්ෂ 3කින් වැඩි වෙන. එහෙනම් කොහොමද මේක ලැබෙන්නේ? හිමිකම වැඩි වුණා. එහෙනම් අපිට ගනුදෙනුව හඳුනා ගන්නට පුළුවන්. අයිතිකරු අමතර ප්‍රාග්ධනය ලෙස රුපියල් ලක්ෂ 3ක් ව්‍යාපාරයට යෙදවීම. පැහැදිලිනේ? අයිතිකරු රුපියල් ලක්ෂ 3ක් අමතර ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට යෙදවීම කියන ගණදෙනුව අපිට ගන්න පුළුවන්. ඒ නිසා හිමිකමත් වැඩි වුණා, ව්‍යාපාරයේ වත්කමුත් වැඩි වුණා. ඊළඟ ගණදෙනුව බලන්න 4/5 වෙනිදා වත්කම් රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා, ණය හිමියෝ රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ සමීකරණයේ දෙපැත්තම ලක්ෂයකින් වැඩි වෙනවා. එහෙනම් මොකද්ද ගණදෙනුව? බරඬ බහාණ්ඩ තොගය ලක්ෂයකින් වැඩි වෙනවා. වත්කම කරන බහාණ්ඩ තොගය වැඩි වෙනවා. නයිමියොත් ලක්ෂයකින් වැඩි වෙනවා. එහෙනම් දරුවනේ මොකද්ද ගන්න දෙනව? ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් වටිනා බහාණ්ඩ ණයට ගැනීම. පැහැදිලිනේ? ඒ නිසා තමයි ව්‍යාපාරයේ ණය හිමියෝ ලක්ෂයකින් වැඩි වෙනවා, බහාණ්ඩ තොගය ලක්ෂයකින් වැඩි වෙනවා. ඊට පස්සේ 4/8 බලන්න මුදල් රුපියල් 50,000කින් අඩු වෙනවා, ණය හිමියෝ 50,000කින් අඩු වෙනවා. එතකොට ගන්න දෙන ඉතින් පැහැදිලි. ණය හිමියෝ අඩු වෙනවා කියලා කියන්නේ එන ණය හිමියන්ට අපි මුදල් ගෙවලා තියෙන්න ඕනේ. ඒ මුදල් ගෙවන්නේ කොහෙන්ද? ව්‍යාපාරෙන්. එම නිසා ව්‍යාපාරයේ වත්කම මුදල් කියන වත්කම 50,000කින් අඩු වෙනවා, අපේ ව්‍යාපාරයේ වගකීම ණය හිමියෝ රුපියල් 50,000කින් අඩු වෙනවා. කියන්නේ අපේ අපි ණය අඩු වුණා කියන එකයි අදහස. පැහැදිලි නේද? ඊට පස්සේ 4/10 මුදල් 10,000කින් අඩු වෙනවා, හිමිකම 10,000කින් අඩු වෙනවා. එතකොට අපි දැන් කවුරු හරි මේකේ ගන්න දෙනු හැටියට ලිව්වොත් අයිතිකරු රුපියල් 10,000ක් තමන්ගේ ප්‍රයෝජනය සඳහා මුදල් ගත්තා කිව්වොත් වැරදි. ඇයි? පහතින් අපිට දීලා තිබුණා මුදල් ගැනීම කිසිවක් සිදු වී නැත. එම නිසා දරුවනේ අපි මේක අපි උපකල්පනය කරනවා. මොකක්ද එහෙනම්? හිමිකම හැබැයි අඩු වෙන්නත් ඕනේ. හිමිකම අඩු වෙන්නත් ඕනේ. මුදලින් අඩු වෙන්නත් ඕනේ. ව්‍යාපාරේ මුදලින් අඩු වෙන්නත් ඕනේ. එතකොට එහෙමනම් මෙතන මුදල් ගැනීමත් සිදු වෙලා නැත්තම් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ? මුදලින් හැබැයි අඩු වෙලා තියෙනවා. එහෙනම් ව්‍යාපාරයේ කිසියම් ගෙවීමක්, එහෙම නැත්නම් වියදමක් වගේ එකක් වෙන්නට ඕනේ. ඒ නිසා මුදලින් අඩු වුණා. ඒ නිසා අපි කියන්නේ වියදම් නිසා හිමිකම අඩු වෙනවා. ඒ නිසා අපි හිතමු විදුලි වියදම් රුපියල් 10,000ක් ගෙව්වා. ඒතර මුදලින් අඩු වුණා, හිමිකම අඩු වුණා. හිමිකම අඩු වුණා. මොකක් හරි යම්කිසි වියදමක් දරලා තිනවා ව්‍යාපාරේ. ඊට පස්සේ බලන්න 4:11. 4:11 වෙනිදා එය භාණ්ඩ තොගයෙන් රුපියල් 60,000ක් අඩු වෙනවා. ණය ගැතියෝ රුපියල් 100,000ක් එකතු වෙනවා. හිමිකමට 40,000ක් එකතු වෙනවා. දැන් ඊතර මොකද්ද බලන්න මේකේ ගැන දුන්න ඔබට පැහැදිලිද? ඊතර වෙලා තියෙන මොකක්ද රුපියල් 60,000ක බහණ්ඩ තොගයක් රුපියල් 100,000කට ණයට විකුණලා තියෙනවා. ඒ නිසා වුණා මොකද්ද උනේ බහණ්ඩ තොගය රුපියල් 60,000ක් අඩු වෙලා ණය ගැතියන් රුපියල් 100,000ක් එකතු වුණා. දැන් බලන්න දුවේ පුතේ මෙතන දැන් වත්කම් පැත්තේ 40,000ක වැඩියක් තියෙනවා. නේ රුපියල් 60,000ක බහණ්ඩ 100,000කට විකුණුවෙන් පස්සේ වත්කම් පැත්තේ 40,000ක් වැඩි. එහෙනම් ඒ 40,000 තමයි ලාභය. එහෙනම් ලාභය අයිති වෙන්නේ කාටද? හිමිකරුට. ඒ නිසා තමයි හිමිකම 40,000කින් වැඩි වෙලා තියෙන්නේ. ඒක නැවත අපි බලන්න. එතන අපි ගණන් දෙනුව තමයි රුපියල් 60,000ක් වටිනා බහණ්ඩ තොගයක් රුපියල් 100,000කට ණය පදනම මත විකිණීම. ඒතර බහණ්ඩ තොගයෙන් 60,000ක් අඩු වෙලා ණය ගැතියන්ට 100,000ක් එකතු වෙලා එනම් මේ බහණ්ඩ තොගේ විකිණීමේ ලාභය රුපියල් 40,000 හිමිකමට එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ 4:17 මෝටර රථය කියන්නේ වත්කම් පැත්තේ මෝටර රථ කියලා 2,00,000ක් එකතු වෙලා තියෙනවා. අනිත් පැත්තේ හිමිකම 1,02,000ක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද ගන්න දෙනු? හිමිකම වැඩි වෙන්නටත් ඕනේ, ව්‍යාපාරේ වත්කම් වැඩි වෙන්නටත් ඕනේ. එහෙනම් ගණ දෙනුව තමයි අයිතිකරු සතු රුපියල් 1,02,000ක් වටිනා මෝටර රථය ව්‍යාපාරයට යෙදවීම. ඒතර ව්‍යාපාරයේ මෝටර රථ කියන වත්කම 1,02,000කින් වැඩි වෙනවා. ඒ වගේම අයිතිකරුගේ හිමිකම 1,02,000කින් වැඩි වෙනවා. කියන්නේ ව්‍යාපාරයේ විසින් අයිතිකරුට යම් අවස්ථාවකදී ගෙවිය යුතු ප්‍රමාණය වැඩි වෙනවා. අපි මුලින්ම දා සඳහන් කරා ව්‍යාපාරයයි ව්‍යාපාරිකයයි කියන්නේ දෙදෙනෙක්. ඒ නිසා ඔහු සතු දීපලක් ව්‍යාපාරට යෙදුවා. කියන්නේ ව්‍යාපාරයේ වත්කම් වැඩි වුණා. හැබැයි ඔහුගේ හිමිකමත් වැඩි වෙනවා. ව්‍යාපාරයෙන් ඔහුට ගෙවිය යුතු ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ 4:19 බහණ්ඩ තොගය රුපියල් 20,000කින් අඩු වෙනවා. ඊට පස්සේ හිමිකම 20,000කින් අඩු වෙනවා. එහෙමනම් මොකක්ද? මුදල් ගැනිලි සිද්ධ වෙලා නැහැ කිව්වා. හැබැයි එහෙනම් මෙතන එහෙනම් බහණ්ඩ ගැනිලි සිද්ධ වෙලා තියෙනවා. මොකක්ද? ව්‍යාපාරයේ සතු රුපියල් 20,000ක් වටිනා බහණ්ඩ තොගයක් අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජන සඳහා ලබා ගැනීම. එහෙම නිසා බහණ්ඩ තොගය අඩු වුණා, ව්‍යාපාරිකයාගේ හිමිකම අඩු වුණා. ඊට පස්සේ 4:23 බලන්න ණය ගැතියන්ගෙන් රුපියල් 20,000ක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මුදල් රුපියල් 20,000ක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් ගණන් දෙනවා අපිට ඉතින් පැහැදිලි ණය ගැතියන් කියන වත්කම් පැත්තේ තියෙන ණය ගැතියන්ගෙන් 20,000ක් අඩු වෙලා මුදල් 20,000ක් එකතු වෙලා තියෙනවා. එහෙනම් එතකොට මේ සමීකරණේ එකම පැත්තේ සිදුවෙච්ච වෙනස්කමක්. ඒතර මුදල් කියන්නේ වත්කමක්, ණය ගැතියෝ කියන්නේ වත්කම. ඒ නිසා ණය ගැතියන් ව්‍යාපාරයට මුදල් ගෙව්වයින් පස්සේ රුපියල් 20,000ක් ණය ගැතියන්ගෙන් අඩු වෙලා 20,000ක් මුදල් වලට එකතු වෙලා තියෙනවා. ඒක ගිණුම් කරන සමීකරණේ එකම පැත්තක සිදු වූ වෙනස්කමක්. ඊට පස්සේ 4/28 වෙනිදා භාණ්ඩ තොගයෙන් 5,000ක් අඩු වෙලා තියෙනවා. හිමිකමින් රුපියල් 5,000ක් අඩු වෙලා තියෙනවා. ඒතර අපිට එතන ගණ දෙනු හැටියට හඳුනා ගන්න පුළුවන් නැවතත් අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් රුපියල් 5,000ක් වටිනා භාණ්ඩ ලබාගෙන තියෙනවා. පැහැදිලිනේ 4/28. එතකොට 4/30 බරඳ හිමිකම 50,000කින් වැඩි වෙනවා. ණය හිමියෝ 50,000කින් අඩු වෙනවා. දැන් පොඩ්ඩක් ඒක හොඳට හිතලා බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ ගණන දෙනු මොකක්ද? එතකොට අපිට හිමිකම 50,000කින් වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම අයිතිකරු යම් සම්පත් ප්‍රමාණයක් යොදවන්නට ඕනේ. එතකොට අනිත් පැත්තෙන් ණය හිමියෝ 50,000කින් අඩු වුණාම අපිට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ අයිතිකරු තමන් සතු මුදලින්. يعني ව්‍යාපාරේ මුදල් නෙවෙයි. ව්‍යාපාරේ මුදල් නෙවෙයි. තමන් සතු පෞද්ගලික මුදලින් රුපියල් 50,000ක් ණය හිමියන්ට ගෙවලා තියෙනවා. හිමිකම 50,000ක් වැඩි වෙනවා. වගකීම් 50,000ක් අඩු වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි මේ ක්‍රියාකාරකම් එකේ ඔබට ලබා දීලා තියෙන මේ වගුවට අදාළ මේ ගණ දෙනු ටික අවබෝධ කරගන්නට ඕනේ. ඒතර මේක තනියෙන් එවත වාරයක් ඔබ මේක අභ්‍යාසයක් හැටියට කරලා ඒ ලබා ගන්න දැනුම තුලින් ඊට පස්සේ මේ ක්‍රියාකාරකම් දෙක ඒ වගේම මේ ක්‍රියාකාරකම් තුන කියන්නේ මේ අභ්‍යාස ටික ඊට පස්සේ හතර මෙන්න මේ අභ්‍යාසවල ඔබ නියැලෙනකොට තව දුරටත් මේ කියන්නේ ව්‍යාපාරයක සිදුවන මේ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට කියන්නේ බලපාන ආකාරය පිළිබඳව වැඩි අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ක්‍රියාකාරකම් දෙක තියෙන මේ ගනුදෙනු කෙරෙහි ටිකක් අවධානය යොමු කරමු. එතකොට මේ 67 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් දෙක සමහර විට එක එක අවස්ථාවල මුද්‍රණය කර පොත්වල මේ පිටු අංක පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. මොකද මේ පාඩමේ ක්‍රියාකාරකම් දෙක කියන එක කෙරෙහි අවධානය යොමු කරමු. එතන තියෙනවා 5 දැක්වෙන්නේ තිසුරිගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයට අදාළ ගණදෙනුය. ඒතර ගණදෙනු ටිකක් දීලා තියෙනවා. ඒතර අපිට ඒකට අවශ්‍ය වෙන්නේ ඉහත එකින් එක ගණදෙනු වලින් ගිණුම් කරන සමීකරණයට වන බලපෑම වටිනාකම සහිතව දැක්වීම තමයි අපේක්ෂා කරන්නේ. ඒතර ගිණුම් කරන සමීකරණයට වන බලපෑම අපි බලමු. පළවෙනි එක රුපියල් 300,000ක් ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම. ඒතර කොහොමද මේ ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ දරුවනි? එතකොට රුපියල් 103,000ක් ප්‍රාග්ධනය ලෙස යෙදෙව්වම ව්‍යාපාරයට රුපියල් 103,000ක් ලැබෙනවා. එහෙනම් වත්කම් පැත්ත මුදල් කියන වත්කම රුපියල් 103,000කින් වැඩි වෙනවා. ඒක ධන රුපියල් 103,000යි කියලා දාන්න ඕනේ. එහෙනම් අනිත් පැත්තින් හිමිකම රුපියල් 103,000කින් වැඩි වෙනවා. ඊට පස්සේ ජනවාරි 4 වෙනිදා රුපියල් 50000ක් පිරිවැයු බහණ්ඩ මිලට ගැනීම. ඒතර මෙතන මිලට ගැනීම කියන පස්සේ අපි දැනගන්නට උනේ මේක අත්පිට මුදලට තමයි ගත්තේ. කියන්නේ අත්පිට මුදලට කියන එක අපි මුලින් පැහැදිලි කරා. ගණදෙනුව සිදුවන අවස්ථාවේම මුදල් ගෙවීමක් සිදු වෙනවා නම් ඒ වාට අපි කියන්නේ අත්පිට ගණදෙනු. පසුව මුදල් ගෙවීමක් සිදු වෙනවා නම් ඒක ණය ගණදෙනුවක් හැටියට තමයි අපි සැලකන්නේ. එතකොට මෙතනදී රුපියල් 50000ක් පිරිවැයු බහණ්ඩ මිලට ගැනීම කිව්වෙන් පස්සේ එහෙනම් ගිණුම් කරන සමීකරණේ එකම පැත්තක සිදු වෙනසක් මොකක්ද? රුපියල් 50000ක් එහෙනම් මුදල් කියන වත්කමින් අඩු වෙන්නට උනේ. එතන 50000ක් කියන්නේ තොග බහණ්ඩ තොග හැටියට එකතු වෙනවා. කියන්නේ ගිණුම් කරන සමීකරණේ එකම පැත්තක සිදු ගණදෙනුවක්. මුදල් තොග 50000ක් අඩු වුණා, බහණ්ඩ තොග 50000කින් වැඩි වෙනවා. ඊට පස්සේ මාසික කඩකුලි ලෙස රුපියල් 10000ක් ගෙවීම. ඒතර මේක ව්‍යාපාරයේ මොකද්ද? වියදමක්. එම නිසා මුදල් කියන වත්කම 10000කින් අඩු වෙනවා. එහෙනම් අනිත් පැත්තෙන් හිමිකම 10000කින් අඩු වෙනවා. හිමිකම 10000කින් අඩු වෙනවා. පස්සේ 13 වෙනිදා රුපියල් 40000ක් බහණ්ඩ තොගයක් 60000කට විකිණීම. ඒතර 40000ක පිරිවැය වෙච්ච බහණ්ඩ තොගයක් 60000කට විකුණනවා. එහෙනම් 20000ක් ලාභයි. ඒතර බහණ්ඩ තොගය 40000ක් අඩු වෙන්න ඕනේ නේද? ඍණ 40000යි. එතකොට මේක දැන් මුදලට විකුණුවා කියන අපි දැනගන්න ඕනේ ණයට විකුණලා තියෙන්නේ. එහෙනම් මුදල් තොගය ව්‍යාපාරේ මුදල් තොගය 60000කින් වැඩි වෙනවා. ඒතර ධන 60000 කියලා දැම්ම. දැන් අර කලින් තිබුණු ගණදෙනුවක වගේ මෙතන තියෙනනම් 20000ක වෙනසක්. ඒ 20000 තමයි ලාභය. එහෙනම් ඒ ලාභය අයිතිකරු සතු එකක් නිසා ඒක හිමිකමට එකතු වෙනවා. ඒක නැවත මම කියන්නම්. රුපියල් 40000ක බහණ්ඩ තොගයක් රුපියල් 60000කට විකිණීම නිසා සිදුවෙන්නේ මොකක්ද? බහණ්ඩ තොගය 40000ක් අඩු වෙලා මුදල් තොගය 60000ක් වැඩි වෙනවා. එතකොට වත්කම් පැත්තේ මෙතන දැන් ඍණ 40000යි ධන 60000යි උනායින් පස්සේ ධන 20000ක් වැඩි. ඒක තමයි මෙමෙ ගණදෙනුව නිසා ඇති වෙච්ච ලාභේ. ඒ ලාභය කියන්නේ ඒක හිමිකරු සතු එකක් නිසා හිමිකමට එකතු වෙනවා. ඒතර දැන් දෙපැත්ත තුලණය වෙනවා. වත්කම් පැත්තේ 20000ක් වැඩි තියෙනවා, හිමිකම් පැත්තේ 20000ක වැඩි වෙනවා. ඊට පස්සේ 19 වෙනිදා බරඬ රුපියල් 300000ක බැංකු ණයක් ලබා ගැනීම. ව්‍යාපාරයට බැංකු ණයක් ලබා ගන්නවා. එතකොට අපි බැංකු ණයක් කිව්වෙන් පස්සේ ඒක බාහිර පාර්ශ්වයකින් ව්‍යාපාරයට සම්පත් ලබා ගැනීම. එතකොට ඒක වගකීමක් හැටියට අපි හඳුනා ගන්නට ඕනේ. එහෙමනම් මුදල් තොගය 1,03,000කින් වැඩි වෙනවා. වත්කම කියන මුදල් තොගය 1,03,000කින් වැඩි වෙනවා. හැබැයි වගකීමක් හැටියට බැංකු ණය අර වගකීම් කැරියට එකතු වෙනවා. වගකීම කැරියට එකතු වෙනවා. එතකොට මුදල් තොගය ධන කියලා 1,03,000යි, අනිත් පැත්තෙන් වගකීම ධන කියන්නේ බැංකු ණය හැටියට 1,03,000ක් යනවා. එතකොට සමීකරණේ දෙපැත්තම තුලණය වෙනවා. පැහැදිලි. ඊට පස්සේ 21 වෙනිදා තිසුරුගේ නිවසේ දුරකථන බිල රුපියල් 10000ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. එතකොට දරුවනේ ඔබ අවබෝධ කරගන්නට ඕනේ දැන් මේ ව්‍යාපාරයේ හිමිකාරිය තමයි තිසුරි. එතකොට එයාගේ නිවසේ දුරකථන බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවුවම අපි අවබෝධ කරගන්න ඕනේ නම් මේක ගැනිලි හැටියට සඳහන් කරන්නට ඕනේ. ගැනිලි හැටියට සඳහන් කරන්නට ඕනේ. එතකොට ව්‍යාපාරයේ දුරකථන බිල, ව්‍යාපාරයේ දුරකථන බිල ගෙවුවනම් ඒක ව්‍යාපාරයේ ගණදෙනුවක් වෙනවා. හැබැයි මේක නිවසේ දුරකථන බිලක් ගෙවපු නිසා මේක ගැනිලි හැටියට අපි සටහන් කරන්නට ඕනේ. එතකොට ව්‍යාපාරයේ මුදලින් රුපියල් 10,000ක් අඩු වෙලා හිමිකමෙන් 10,000ක් අඩු වෙනවා. එතකොට මේක මුදල් ගැනිලි හැටියට අපි සටහන් කරන්නට ඕනේ. පැහැදිලිනේ? නිවසේ විදුලිය බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවපු නිසා ව්‍යාපාරයේ මුදල්වත්කම 10,000ක් අඩු වෙනවා. ඒ වගේම හිමිකම 10,000ක් අඩු වෙනවා. ඊට පස්සේ 28 වෙනිදා ණය ගැතියන්ගෙන් රුපියල් 30,000ක් ලැබෙනවා. ණය ගැතියන්ගෙන් රුපියල් 30,000ක් ලැබීමක් සටහන් කරනවා. කොහොමද ගිණුම් කරන සමීකරණ බලපාන්නේ? ණය ගැතිව අපිට සල්ලි දුන්නයින් පස්සේ, ව්‍යාපාර සල්ලි දුන්නයින් පස්සේ ව්‍යාපාරයේ මුදල් වත්කම රුපියල් 30,000කින් වැඩි වෙනවා. හැබැයි ණය ගැතිව කියන්නේ ව්‍යාපාරයේ වත්කම. එම නිසා ණය ගැතියන්ගෙන් 30,000ක් අඩු වෙනවා. ඒ ණය ගැතියෝ කියන ඒ තීරුවට ඍණ 30,000ක් හැටියටත් මුදල් කියන වත්කම ධන හැටියටත් සැලකන විට ගිණුම් කරන සමීකරණේ එකම පැත්තක තමයි මේ වෙනස සිද්ධ වෙන්නේ. ණය ගැතියන්ගෙන් රුපියල් 30,000ක් ව්‍යාපාර ලැබුණායින් පස්සේ. ඊට පස්සේ 30 වෙනිදා බැංකු ණය සඳහා ඌ මාසික පොලිය ලෙස රුපියල් 5,000ක් ගෙවීම. බරන්ඩ ගණදෙනු හරියට බරන්ඩ කියවල. බැංකු ණය සඳහා ඌ මාසික පොලිය රුපියල් 5,000ක් ගෙවීම. ඒතර මේක පොලිය, බැංකු ණය පොලිය කිව්වම දරුවනේ මේක ව්‍යාපාරයේ වියදමක්. බැංකු ණය නෙවෙයි අඩු වෙන්නේ, බැංකු ණය සඳහා පොලිය තමයි අඩු වෙන්නේ. එතකොට ව්‍යාපාරයේ මුදල් රුපියල් 5,000ක් අඩු වෙනවා. එහෙනම් මුදල් කියන වත්කම ඍණ කියලා රුපියල් 5,000ක් පෙන්වන්නට ඕනේ. ඊට පස්සේ මෙතන දැන් ව්‍යාපාරයේ වියදමක් නිසා මොකක්ද වෙන්න ඕනේ? හිමිකම අඩු වෙන්නට ඕනේ. අයිතිකාරුගේ හිමිකම අඩු වෙනවා. ඒ නිසා හිමිකම තීරුවේ ඍණ 5,000ක් කියලා දාන්න ඕනේ. ඒතර බැංකු ණය සඳහා ඌ මාසික පොලිය, පොලිය කියන්නේ වියදමක්, වියදමක් නිසා මේක බැංකු ණය අඩු කරොත් වැරදි. බැංකු ණය නෙමෙයි අඩු වෙන්න ඕනේ, හිමිකමෙන් අඩු වෙනවා වියදමක් හැටියට. බැංකු ණය වාරිකේ ගෙවුවනම් තමයි බැංකු ණය කියන තීරුවෙන් අඩු වෙන්නේ. ඊට පස්සේ 31 වෙනිදා ව්‍යාපාරයේ විදුලි බිල සඳහා රුපියල් 5,000ක් ගෙවීම. ඒතර මෙතන ව්‍යාපාරයේ විදුලි බිල, එහෙනම් ව්‍යාපාරයේ වියදම. සිතාම් පැහැදිලි මොකක්ද? ව්‍යාපාරයේ මුදල් කියන වත්කම මුදල් තුගෙන් රුපියල් 5,000ක් අඩු වෙනවා. ඒතර මුදල් තීරුවෙන් ඍණ 5,000ක් කියලා දානවා. අර පැත්තෙන් හිමිකම රුපියල් 5,000ක් අඩුයි. හිමිකම් තීරුවෙන් 5,000ක් අඩුයි. එතකොට මේක දැන් අපි මෙහෙම සඳහන් කරගෙන ගියාට ආදරණීය දුවේ පුතේ, ඔබ මේ නිදහසේ මේ අභ්‍යාසය කරන්නට ඕනේ. මේ අභ්‍යාසය කරායින් පස්සේ තමයි මේ ගිණුම් කරන සමීකරණ වල බලපෑම ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තවත් විනාඩි කීපයක් අපිට කතා කරන්න තියෙන නිසා බලන්න තුන්වෙනි ක්‍රියාකාරකම ජීවන්තගේ ව්‍යාපාරේ. අපි හිතමු 2020 කියලා, 2020 වර්ෂය සඳහා තොරතුරු කීපයක් පහත දැක්වේ කියලා මේකේ දාලා තියෙනවා. එතකොට ජනවාරි 1 වෙනි දින ආරම්භක ශේෂය හැටියට ප්‍රාග්ධන ගිණුමේ ශේෂය තියෙනවා 4,15,000ක්. එතකොට වර්ෂයේ ආදායම රුපියල් 210,300ක් තියෙනවා. වර්ෂයේ අදාළ වියදම හැටියට රුපියල් 122,000ක් තියෙනවා. එතකොට වර්ෂයේ තුල අයිතිකරු යෙදූ මුදල්, ඒ කියන්නේ අමතර ප්‍රාග්ධනයේ ලෙස යෙදපු මුදලක් තියෙනවා රුපියල් 50,000ක්. දැන් අපිට කියනවා අවශ්‍ය වන්නේ 2020 දෙසැම්බර් 31 වෙනි දිනට අයිතිකරුගේ හිමිකම ගණනය කරන්න. එතකොට අපිට අද දවසේ අපි ආරම්භ කරන අවස්ථාවේදීම කිව්ව මොකක්ද? අයිතිකරුගේ හිමිකම විනාශ වෙන්නේ මොන හේතු නිසාද කියලා පැහැදිලිව අපි කිව්වා. එතකොට අමතර ප්‍රාග්ධනයේ යෙදුවොත් හිමිකම වැඩි වෙනවා. භාණ්ඩ හෝ මුදල් ගැනිලි සිද්ධ වුණොත් හිමිකම අඩු වෙනවා. ව්‍යාපාරයේ ආදායමක් ලැබුවොත් ඒක හිමිකම වැඩි වීමට බලපාන හේතුවක් හැටියට, ව්‍යාපාරයේ වියදම දරුවොත් හිමිකම අඩු වීමටත් බලපානවා. එතන මේ කරුණු ටික මනවින් ඔබ අවබෝධ කරගෙන තිබුණා නම් මේ කිතාම් පහසුවෙන් අපිට මේ ගණනය කරන්න පුළුවන්. එතන බලන්න, එතන ආරම්භක ශේෂයේ ප්‍රාග්ධන ශේෂයට ආදායම එකතු කරන්න. ඒ කියන්නේ 415,000ට මේ 210,300 එකතු කරන්න. ඊපස්සේ වර්ෂය තුල අයිතිකරු යෙදු මුදල්, ඒ කියන්නේ අමතර ප්‍රාග්ධන එකතු කරන්න. ඒ තුන එකතු කරලා වර්ෂයේ වියදම අඩු කරන්න. ඊට පස්සේ ඔබට පුළුවනි හිමිකම ගණනය කරන්න. ඊට පස්සේ ඒ පාඩමට අදාළ හතරවෙනි ක්‍රියාකාරකම අපිට අවසන් කරන්න බැරි වී එතනදී දීලා තියෙනවා වත්කම් අඩුවීම වැඩිවීම කියන වචන තමයි දීලා තියෙන්නේ. එතකොට මෙම සමීකරණට අදාළ එක් දින සිදුවේයි ඔබ අපේක්ෂා කරන ගනුදෙනුව කුමක්ද කියලා වටිනාකම් සහිතව ලියන්න ඕන. දැන් අපි එකක් බලමු. ජූනි මාසේ පළවෙනිදා වත්කම් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා, අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට වත්කම් පැත්තේ සිදුවෙච්ච ගනුදෙනුවක් ලියන්න ඕන. එතන මොකද්ද වෙන්න පුළුවන්? වත්කමක් වැඩි වෙන්නත් ඕනේ, වත්කමක් අඩු වෙන්නත්. ඉතින් අපි එහෙම කිව්වනම් රුපියල් 50,000ක් වටිනා භාණ්ඩ තොගයක් මුදලට ගැනීම. ඒක මුදල් කියන වත්කම අඩු වෙනවා, භාණ්ඩ තොග කියන වත්කම වැඩි වෙනවා. ඊට පස්සේ ජූනි මාසේ දෙවනිදා බලන්න වත්කමක් අඩු වෙලා තියෙනවා, හිමිකමක් අඩු වෙලා තියෙනවා. එන වත්කම් අඩු වෙන්නත් හිමිකම් අඩු වෙන්නත් පුළුවන් ගන්න දෙනුවක් වශයෙන් මොකද්ද ඔබ හඳුනගන්නට උනේ? ව්‍යාපාරයේ සතු මුදල්, අපි හිතමු රුපියල් 10,000ක් මුදලක් අයිතිකරු තමන්ගේ ප්‍රයෝජනෙට ගත්තා. ඒ කියන්නේ මුදල් ගැනිලි. මුදල් කියන වත්කම අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා. ඊට පස්සේ ජූනි මාසේ 3 වෙනිදා වරෙන්ද වත්කමක් වැඩි වෙලා තියෙනවා, වගකීමක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් ව්‍යාපාරයේ රුපියල් 100,000ක බැංකු ණයක් ලබා ගැනීම. ඒතර මුදල් කියන වත්කම වැඩි වෙනව 100,000කින්, ඒ වගේම බාහිර පාර්ශ්වයකට වෙන වගකීමක් බැංකු ණය හැටියට වැඩි වෙන. වටිනාකම් සහිතව ලියන්න පුළුවන්. ඊට පස්සේ ජූනි 4 වෙනිදා වත්කම් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා, හිමිකම වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් ඔබ තේරුම් ගන්නට උනේ අමතර ප්‍රාග්ධනයක් ලෙස රුපියල් 60,000ක් ව්‍යාපාරයට යෙදෙවි. වටිනාකම දාන්න. ඒතර වත්කම වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. ඊට පස්සේ ජූනි 5 වෙනිදා වත්කම් අඩු වෙලා තියෙනවා, වගකීම් අඩු වෙලා තියෙනවා. එහෙනම් ව්‍යාපාරයේ ණය හිමියන්ට මුදලක් ගෙවුවයින් පස්සේ මුදල් කියන වත්කම අඩු වෙනවා, ඒ වගේම වගකීම අඩු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ගිණුම් කරන සමීකරණයට සිදුවන බලපෑම හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මේ අභ්‍යාසවල නියැලෙන්න කියන එක තමයි අපි විශේෂයෙන් මතක් කරන්නේ. ඒසහ තව ඉදිරි දිනයක අපි මේ ගණදෙනු වල දිත්ව බලපෑම කියන පාඩමකින් හමු වෙමු. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ පාඩම කියලා දුන්නේ බදුල මධ්‍ය මහා විද්‍යාලයේ SJM ධනපාල ගුරුපියාණන්.